गच्छामि,
बुद्धं शरणं गच्छामि,
धम्मं शरणं गच्छामि,
धम्मं शरणं गच्छामि,
संघं शरणं गच्छामि,
संघं शरणं गच्छामि,
द्वितीयमपि बुद्धं शरणं गच्छामि,
द्वितीयमपि बुद्धं शरणं गच्छामि,
तृतीयमपि धम्मं शरणं गच्छामि,
तृतीयमपि धम्मं शरणं गच्छामि,
तृतीयमपि संघं शरणं गच्छामि,
तृतीयमपि संघं शरणं गच्छामि,
तृतीयमपि बुद्धं शरणं गच्छामि,
तृतीयमपि बुद्धं शरणं गच्छामि,
तृतीयमपि धम्मं शरणं गच्छामि,
तृतीयमपि धम्मं शरणं गच्छामि,
तृतीयमपि संघं शरणं गच्छामि,
तृतीयमपि संघं शरणं गच्छामि,
शरणगमनं सम्पूर्णं
आमहन्ति,
पाणाति पाता वीरमणी सिक्खापदं समादयामि,
पाणाति पाता वीरमणी सिक्खापदं समादयामि,
अदिन्नादाना वीरमणी सिक्खापदं समादयामि,
अदिन्नादाना वीरमणी सिक्खापदं समादयामि,
कामी सुमिच्छाचारा वीरमणी सिक्खापदं समादयामि,
कामी सुमिच्छाचारा वीरमणी सिक्खापदं
समादयामि, सावादा वीरमणी सिक्खापदं समादयामि,
सावादा वीरमणी सिक्खापदं समादयामि,
सुरामेरे मज्जपमादट्ठाना वीरमणी सिक्खापदं समादयामि,
सुरामेरे मज्जपमादट्ठाना वीरमणी सिक्खापदं समादयामि,
समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं, धम्मस्सवनकालो अयं भदन्ता, धम्मस्सवनकालो अयं भदन्ता, धम्मस्सवनकालो अयं भदन्ता, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स, आकांकेयुं चे गहपतयो उभो जानपतयो, दिट्ठे चेव धम्मे अन्यमन्यं पश्यितुं, अभिसंपरायां च अन्यमन्यं पश्यितुं, उभोपिते अस्तु समसद्धा समशीला समचागा समपञ्ञातीति। पिन्वत्नि, अद धर्मदेशनावट अप तेमा करगन्ने यहपद गृह जीवित्याक यन्नाई। मैं यहपद गृह जीवित्याक गण कथा करने को अपि बुदुरजानन महंसेगी बौद्ध पसुबिम गण पोड्डक कल्पनाकारी विय युतुई। बुदुरजानन महंसेगी धर्मेट अनुव बुद्ध शासनेही इगेन्वीमलट अनुव गृह जीवित्याक विशेषेन्म स्वामी भार्या देपलगे ये संबंध सावे में आत्म भावेन अवसन बने का निमें संसारी निवन दत्ना थे एकते अन्य तय अपे यहाँ पर स्वामी भार्यावन प्रार्थना करानी अपे धर्मे ही देखवेनवा इताम वासनावंत योला खेतियते नकुल माता नकुल पिता दिन। बुद्रजन अनुहन से विवेक तीन अवस्था वाली हितवत दायक अनुग्रह पिनी स्थान वैरम करना एक बुद्धरजान हंसे मे अवस्था दी नकुल माता नकुल पिता दिन गिदरत वैरम करा तो मे जोड मे युअल बहुम आदर बुद्धरजान हंसे पिलियान वडा हिंदवला सुहद साव के එහිදී නකුල පිතා නකුල කියන කුමරුවාගේ පියත් මවත් දෙන්න කියන එකයි නකුල මාතා නකුල පිතා කියන එකෙන් අදහස් කරන්නේ මේ නකුල පිතා බුදුරජාණන් වහන්සේට කියනවා නකුල මාතාව ගැන ස්වාමීනි මේ නකුල මාතාව බොහොම ගුණ සම්පන්න කෙනෙක් බොහොම හොඳ භාර්යාවක් මම මේ නකුල මාතාව විවාහ කරගෙන ආවේ ඇයට වයස 16 දී අවුරුදු 16 දී. දැන් අවුරුදු 80ක් වෙනවා මට. ඒ මේ තාකල් මම දන්නේ නැහැ මම නකුල මාතාව සිතුවිලි මාත්‍රයකින්වත් ඉක්ම ගියා. එහෙනම් මගේ කයින් කොහෙන්ද මගේ වචනයෙන් එහෙම ඉක්ම යෑමක් සිද්ධ වෙනවා කියන එක කොහෙන් සිද්ධ වෙනවාද කියලා බුදුරජාණන් වහන්සේට නකුල පිතා කියනවා. ඊගාවට නකුල මාතාවත් ඒ විදිහටම කියනවා, ස්වාමීනි මම නකුල පිතාත් එක්කලා සරණ ආවේ මගේ වයස අවුරුදු 16 දී. දැන් වයස අවුරුදු 80ක් වෙනවා. මේ තාකල් කිසි දවසක මම මේ නකුල මාතාව නකුල පිතාව සිතිවිලි මාත්‍රයකින්වත් ඉක්ම ගියේ නැහැ. එහෙනම් මගේ කයින් කොහෙන්ද මගේ වචනයෙන් කොහෙන්ද? මේ විදිහට ඕනෝන් ප්‍රශංසා කරගෙන බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි අපි කැමති නිවන් දක්නාතෙක්ම මේ එක විදිහට ස්වාමි භාර්යාවන් වශයෙන් නකුල මාතා කියනවා, මේ නකුල පිතාවම මගේ ස්වාමියා වෙනවා නම් මම කැමති නිවන් දක්නාතෙක්. නකුල පිතා කියනවා, මේ නකුල මාතාව මගේ භාර්යාව වෙනවා නම් මම කැමති නිවන් දක්නාතෙක්ම. පින්වත්නි මේ ප්‍රශ්නෙම ටිකක් හිතන්නට. එතකොට බුදුරජාණන් වහන්සේ නකුල මාතා නකුල පිතා දෙන්නට මේ ගාථාව කියලා මේ ගාථාවෙන් ඔවුන්ගේ ඒ අදහස ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්නට ඉෂ්ට කර ගන්නට හැකියාව ඇති බව අනුමත කරනවා. ආකාංකේ යොංචේ ගහපතයෝ උභෝ ජානපතයෝ යම් කිසේ ගෘහපති යෝලා බලාපොරොත්තු වෙනවා නම් විත්තිංචේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සිතුම් මේ ආත්ම භාවයේදී ඕනොන් සතුටින් සැනසෙල්ලේ වාසය කරලා අභිසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සිතුම් මෙතනින් පස්සේ මරණයෙන් පස්සේ ඕනොන් දකින්නට උභෝපිතේ අස්සු ඕන් දෙන්නාම යුක්ත විය යුතුයි. ගුණධර්ම හතරක් කියනවා. සමසද්ධා සමසද්ධාවෙන් යුක්ත වන්නට, සමශීලා සමශීලයෙන් යුක්ත වන්නට, සමචාගා සමචාගයෙන් යුක්ත වන්නට, සම්පඤ්ඤා සම්ප්‍රඥාවෙන් යුක්ත වන්නට. දැන් පින්වත්නි මෙහෙම හිතනකොට කෙනෙකුට කල්පනා වෙන්න පුළුවන් කොහොමද මේ සීලය සම කරන්නේ, ශ්‍රද්ධාව සම කරන්නේ, ප්‍රඥාව සම කරන්නේ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දැන් අපි හිතමු ඉස්සෙල්ලාම අපි ගමු සීලය. දැන් පන්සිල් ගත්තොත් අටසිල් ගත්තොත් හිතන්නට අපහසු දෙයක් තමයි කොහොමද මේක සම කරන්නේ කියලා. නමුත් අපි ගමු සීලය කියන අර්ථය, සීලන ලක්ෂණම් ඕනෝන්ගේ සංසිඳුණු ස්වභාවය නැත්නම් තවත් පැහැදිලි කරනවා නම් කය වචන දෙකේ සංවර භාවය තමයි සීලය කියලා කියන්නේ. මෙහිදී සීලය කියනකින් අදහස් කරේ අන්න ඒ අර්ථයයි. ස්වාමියා භාර්යාව කෙරෙහි තමන්ගේ කය වචන දෙක සංවර විය යුතුයි. භාර්යාව ස්වාමියා කෙරෙහි තමාගේ කය වචන දෙක සංවර විය යුතුයි. ඕනෝන්ගේ කය වචන ඕනෝන් කෙරෙහි සංවර වුණේ නැත්නම් එතන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, මහා අවුලක් පෞල් ජීවිතයේ ඇතුළත ඇති වෙනවා කියලා. අපි හිතනවා සමහර වෙලාවට අපි දන්නවා සමහර භාර්යාව ගැන ස්වාමියුරු කියනවා කට හොඳ නැහැ කියලා. සමහර ස්වාමියුරු කියනවා වගේම සමහර භාර්යාවත් කියනවා ස්වාමියුරු බව අයියෝ එයාගේ කට හරි නරකයි කියලා. මේ විදිහට ඕනෝන්ට මුඛ සැතින් විඳ ගන්නවා, ඒ කියන්නේ බැන ගන්නවා. පුරිසස්සහි ජාතස්ස කුඨාරී ජායතේ මුඛේ කියලා දේශනා කරනවා. මෝඩ මිනිසාගේ මිනිසා හෝ ගැහැණිය හෝ වේවා කටේ කෙටේවියක් හට ගන්නවා කියලා. එතනත්තන්ගේ කටින් පිටවන වචන හරි ප්‍රවේශමෙන් පිටකළ යුතුයි. ඒ වගේම අර්ථවත් විය යුතුයි. යම් කිසි භාර්යාවක් නැසලකිල්ලේ එකට එක කියනවා නම් එතකොට ඒ ගෙදර සැනසෙල්ලක් ඇති වෙන්නේ නැහැ. ඉතින් සමහරක් වෙලාවට ඔවුන් වාද කර ගන්නවා. පින්වත් මේ වාදයේ කිසි දවසක ප්‍රශ්නයක් විසඳන්නේ නැහැ. වාදයේ ඇති වෙනකොටම ద్వේෂය එතන මතුවෙනවා. ద్వේෂය මතුවෙනකොට කුද්ධෝ අර්ථං ජානාති කුද්ධෝ ධම්මං පස්සති කියලා දේශනා කරනවා. ద్వේෂය ඇති වෙච්ච වෙලාවට අර්ථය පේන්නේ නැහැ, ධර්මය පේන්නේ නැහැ, තමාව මෝහය කියන අන්ධකාරයෙන් වසා ගන්නවා කියලා. එතකොට කලියුත් නොකලියුත් වටහ ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් සමහර අවස්ථාවලදී ඒයන් හිතන්නේ ඒක මහා වීරකමක් හැටියටයි. මේවා එකින් එක විස්තර කරලා පෙන්නන්නම්. දැන් බලන්න කෙනෙකුගේ දැන් භාර්යාව යම් විදිහකින් ස්වාමියාට එක ටික කියාගෙන යනවනම් භාර්යාවට තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක වචනයක් පිට වෙච්චාම ස්වාමියා එක ටික කියාගෙන යනවනම් නපුරු වචන කතා කරනවනම් එතන කවදාවත් සැනසිල්දායක ශාන්තිකර ගෘහ ජීවිතයක් පවතින්නේ නැහැ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි තමන්ගේ අනිත් සීල ගුණයන් ඉක්මවා යමින් තමාට ප්‍රාණඝාත ආදී කරනවා නම් කාම මිත්‍යාචාරය කරනවා නම් බොරු කියනවා නම් මේ වගේ දේවල් වලින් ගෘහ ජීවිතයට බාධා පැමිණෙන බව දන්නවා ඒ සීලේ ඉක්මවා යෑම. ඉතින් ඊගාවට ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියලා මෙතෙන්දී අදහස් කරේ අපි සාමාන්‍යයෙන් විස්තර කරනවා ශ්‍රද්ධාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේ කෙරෙහි හොඳට නුවණින් විමසා දැනගෙන ඒ ධර්මයේ පිළිපදව ඇති කර ගන්නා වූ විශ්වාසයයි ශ්‍රද්ධාව කියන්නේ කියලා. නමුත් මෙතෙන්දී ඒක නෙමේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. මෙතන ඒ ආගමික පැත්තෙන් යනකොට ඒකයි ශ්‍රද්ධාව. සාසනානුලෝමිකව යනකොට සාසනීය පැත්තෙන් හිතනකොට නිවන් දක්නා මාර්ගය යනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහි තමන් හොඳට විමසා දකින්න ඇති කර ගන්නා වූ විශ්වාසිත ශ්‍රද්ධාව කියලා කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීමමයි. ඊගාවට මෙතෙන්දී කියන්නේ මෙතන යුග දිව්‍යයක් ගත කරන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න කෙරෙහි ඇති වෙන්න තෝනේ ඕනෝන් කෙරෙහි විශ්වාසය. ඕනෝන් කෙරෙහි අවබෝධයක් ඇතිව ඕනෝන් කෙරෙහි හරියට වටහා ගැනීමක් ඇතිව ඕනෝන් විශ්වාසය තහවුරු කරන්න තෝනේ. එතනයි ඕනෝන්ගේ ශ්‍රද්ධාවෙහි පීතීම තියෙන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාවට පාදක වෙන්නේ සීලයයි. ස්වාමියා භාර්යාව පිළිබඳව හරියට වටහාගෙන සීලය තුළින් භාර්යාව ස්වාමියා පිළිබඳ හරියට වටහාගෙන සීලය තුළින් මගේ ස්වාමියා කවදාවත් මා ඉක්ම යන කෙනෙක් නෙමෙයි. මගේ භාර්යාව කවදාවත් මා ඉක්ම යන කෙනෙක් නෙමෙයි. මට රිදෙන්නට වචන පාවිච්චි කරන්නේ නැහැ. මට රිදෙන්නට ක්‍රියා කරන්නේ නැහැ. සිතින් කයින් වචනයෙන් කටයුතු කරන්නේ නැහැ කියන විශ්වාසය ඕනෝන් තුළ තියනවා නම් ඒ විශ්වාසය මත තමයි ස්වාමි භාර්යාවන්ගේ ශ්‍රද්ධාව සහුරු වීම සිද්ධ වෙන්නේ. එහෙම විශ්වාසයක් නැත්නම් කවදාවත් යුග දිවියක් හරියට ඉදිරියට ගෙනියන්න පුළුවන්වන්නේ නැහැ. මේක අපි තවදුරටත් පැහැදිලි කරලා ගන්නවා නම් අපි හිතමු දැන් යම් අවස්ථාවක කවුරු හරි මෙන්න මේක සමාජයේ හරියට තියෙන දෙයක් වෙනවත් නේ. හුඟා පරිස්සම් වෙන්න ඕනේ යහපත් ගෘහ ජීවිත ගත කරන්න ඇත්තෝ. ස්වාමි භාර්යාවන් ඕනෝන් ආදරයෙන් කරුණාවෙන් ජීවත් වෙනවා නම් එයත් බොහොම පරිස්සමින් ජීවත් වෙන්න ඕනේ. මොකද සමාජයේ හුඟා තැන්වල ගෘහ ජීවිත සැනසිලිදායක නැහැ. සැනසිලිදායක නැති ගෘහ ජීවිත ගත කරන ඇත්තන් හැම විටම අනිත් ඇත්තන් සැනසිල්ලෙන් ජීවත් වෙනවා දකින්න අකමැති. ඊර්ෂ්‍යා කරනවා. ඒ නිසා කටකතා පතුරවනවා. නොඑක් විදිහේ අභූත චෝදනා නගනවා. මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති වෙනකොට නුවණින් විමසීම් සහිතව ජීවත් වෙන්නේ නැත්නම් එතෙන් දිගුහ ජීවිතයක් කඩා කප්පල්ල යන්නට පුළුවන්. අපි දන්නවා එහෙම වෙලා තියෙනවා. දැනුත් එහෙම විනාශ වෙන්නේ නැති යමින් තිබෙන පෞල් ජීවිත ගැන අපි දන්නවා. මොකද සමහර දෙනා නිකම් බොරුවට කට තියාගෙන ඉන්න බැරුව කියනවා භාර්යාව ගැන තොරතුරක් කියනවා මෙන්න අහවලත් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේ කියලා. ඒක හුඟා කාලයක් මේ රැකියා කරන තැන්වල ඇති වෙන ප්‍රශ්න උඩ මතුවෙනවා. තරහට ওই වගේ දේවල් ඇති කරනවා. භාර්යාව කෙරෙහි ස්වාමියා කෙරෙහි ඕනෝන්ගේ විශ්වාසය නොතිබුණොත් අනේ ඒ අවස්ථාවන්හි අර දැනත්තන්ට ප්‍රයෝජන ගන්න පුළුවන්. අර නපුරු මිනිසුන්ට ප්‍රයෝජන ගන්නට පුළුවන්. අපි හිතමු මෙහෙම දෙයක් උදාහරණයක් වශයෙන් යම් භාර්යාවක් හරි ස්වාමියෙක් හරි කොහේ හරි තැනකදී තමන්ගේ පාසල් සමයේ හොඳට ආසුරු කරපු ඒ වගේම ගෙදර ගාව හිටපු කෙනෙක් මගදී හම්බ වෙනවා. මගදී හම්බ වෙලා සුහදතාවයට බොහොම හොඳ හිතින් hina වෙලා තොරතුරු කතා කරගෙන ඉන්නවා. ඕක දකින්න තවත් කවුරු හරි කෙනෙක් ටෙලිෆෝන් එක තියනවා. ටෙලිෆෝන් එක අරගන්නවා. සමහර වෙලාවට අර අනිත් තැනත්තාට ස්වාමියාට හෝ භාර්යාවට හෝ ටෙලිෆෝන් කරලා කියනවා මම මෙන්න දැක්කා අහවල් තැන මෙහෙම කෙනෙක් එක්කලා කතා කරගෙන මේක හොඳට පොර දාලා කියනවා. පොර දාලා කියන්නේ අර මනසේ සැකයේ බීජය ඇති කරන්නට. ඉතින් යම් විදියකින් අර භාර්යාවට හොඳ විශ්වාසයක් තිබුණත් ඒ ස්වාමියාට හොඳ විශ්වාසයක් තිබුණත්
තවත් ඔවුන් අන්‍යෝන්‍ය පිළිබඳව එතකොට ප්‍රශ්නයක් නැහැ. ඒ වුණත් අර යම්කිසි විදිහකින් එහෙම කතාවක් ඇති වුණා නම්, එහෙම සිද්ධියක් ඇති වුණා නම් ස්වාමි භාර්යාවන් තුළ තිබිය යුතු ගුණධර්මයක් වශයෙන් නිතර ප්‍රකාශ වෙන දෙයක් තමයි ඔවුනොවුන් කෙරෙහි රහසක් තියාගන්නට එපා, ඔවුනොවුන් කල්යාණ මිත්‍රයන් වශයෙන් ජීවත් විය යුතුයි කියලා. කවුරු හම්බුණත් නෝන කවුරු එක්ක හරි කතා කරත්, මහත්තයා කවුරු එක්ක හරි කතා කරත්, ඒක නෝනයි මහත්තයයි දෙන්න දත යුතුයි. ආපු ගමන් වෙන මෙහෙම කෙනෙක් හම්බුණා කියලා නොකිව්වොත්, සමහර කාලයක ස්වාමියා හරි ඒ භාර්යාව හරි බලාගෙන ඉන්නවා මේ කවුද හම්බුනේ කියලා, මට කියයිදෝ කියලා. සමහර කාලයක අමතක වීමකින් හරි කියවෙන්නේ නැහැ. එහෙම වුණත් දවස් දෙකක් යනකොට අර ස්වාමියාගේ හරි භාර්යාවගේ හරි සිතෙහි සැකයේ බීජයක් හටගන්නේ නැද්ද? ඒ සැකයේ බීජය හටගත්ත ගමන් වෙන්නේ එතන ඉඳන් පෞලිය ප්‍රශ්න හටගන්නට මුලපිරීමක් වෙනවා. ඒ සැකයේ ණය හරිම දරුණුයි. නිසා විශ්වාසය ඇති කරගන්න නම් විමසීමක් අවශ්‍යයි. සමහරට භාර්යාවට හරි ස්වාමියාට හරි අමතක වුණා වෙන්න පුළුවන්. එහෙනම් විමසන්නට මෙහෙම වාට කවුරු හරි හම්බ වුණාද අහවල් තැනකදී කියලා. හම්බ වෙලා එතකොට මතක් කරලා දීලා ඒතරතුරු විමසා ගැනීම ඥානවන්ත ක්‍රියාවක් වෙනවා. මේ ටික මම වැඩියෙන් තහවුරු කරේ පින්වත්, මේක හරියට සමාජයේ තියෙනවා මේ පෞල් නොමගිය වෙන්නේ. ඒක දන්න නිසායි මේ මාතෘකාව තෝරාගත්තේ පරිධර්ම දේශනාවට. ඊගාවට තව දෙයක් තියෙනවා. ඔය ස්වාමි භාර්යාවන් වශයෙන් ගත කරන පෞල් ජීවිත හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතිසෙල්ල මතක් කරන්න, අපි කිව්වා සද්ධා සීල සුත. සද්ධා සීල ඡාග. ඡාග කියන ගුණය ගැන බොහෝම බුදුරජාණන් වහන්සේ වටහලා දීලා තියෙනවා. භාර්යාවක් වශයෙන් විශේෂයෙන්ම දක්වනවා, භාර්යාවක් වශයෙන් ස්වාමියා කෙනෙහි පැවතිය යුතු ආකාර හතරක්. වරෙක අම්මා කෙනෙක් වගේ පවතිනවා. වරෙක දාසියක් වගේ පවතිනවා. වරෙක ස්වාමියාක්, වරෙක සහෝදරියක් වශයෙන්. තවත් වරෙක යහළුවෙක් වශයෙන්. අම්මා කෙනෙක් වශයෙන්, දාසියක් වශයෙන්, සහෝදරියක් වශයෙන්, යෙහෙළියක් වශයෙන් ස්වාමියා කෙනෙහි පවතිනවා. මෙතන භාර්යාවෝ හතර දෙනෙක් ගැන කියන්නේ. නමුත් දැනගන්නට මේ භාර්යාවෝ හතර දෙනෙක් වශයෙන් ගුණ වශයෙන් පැවතුනාට එක භාර්යාවක කෙරෙහි මේ ගුණ හතරම පවතිය යුතුයි. සමහරක් වෙලාවට ස්වාමියාට දුකක් දුම්නසක් ඇති වෙච්ච වෙලාවට දයාබර අම්මා කෙනෙක් කරුණාවෙන් කටයුතු කරන්නේ කොයි ආකාරයෙන්ද? ස්වාමියා කෙරෙහි ඒ ආකාරයෙන් කටයුතු කිරීමට. අනිත් ඒවත් ඒ විදිහට හිතාගන්න. විශේෂයෙන් දක්වනවා මෙතන සහෝදරියක් වශයෙන් ඉන්න භාර්යාව, භගිනි භාර්යාව කියලා කියන්නේ. ඒ සහෝදරියක් වශයෙන් ඉන්න භාර්යාව පිළිබඳ කරන විග්‍රහය කියන්නේ පෞලක වැඩිමල්ම සහෝදරයෙක්, ඒ පෞලේ බාලම සහෝදරියක් එක්කලා යම්කිසි සම්බන්ධයක් ඇති වෙනවා නම්, හිතවත්කමක් පවතිනවා නම් අන්න ඒ වගේ. දැන් පෞලේ සහෝදර සහෝදරියන් කීප දෙනෙක් ඉන්නවා නම්, ඒ පෞලවල වැඩිමල්ම සහෝදරයෙක් ඉන්නවා නම්, බාලම සහෝදරියක් ඉන්නවා නම්, ඒ පෞල් හිතලා බලන්න ඔය සහෝදරයයි සහෝදරියයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. අර කුංචි නංගි හැම වෙලාවෙම අයියා ගැන හිතන්නේ, ලොකුම අයියා ගැන හිතන්නේ තාත්තා කෙනෙක් වගේ. සමහර කරාට මොකක් හරි පෞලේ ඇතුල් වෙච්ච ගමන් මම ලොකු අයියාද කියනවා කියලා තමයි ඒක පාරට කියන්නේ. ලොකු අයියා කොයි වෙලාවෙද ගෙදර එන්නේ කියලා බලාගත්තු ගමන් ඉන්නේ. අන්න ඒ වගේ අර සහෝදරියක් වගේ භාර්යාව හැම විටම තමන්ගේ ස්වාමියා කොයි වෙලාවෙද ගෙදර එන්නේ කියලා බලාපොරොත්තු සහගතව ඉන්නවා කියනවා. ඉතින් මේ ආකාරයෙන් ඒ යහපත් භාර්යාවන් තත්වයට පත්වීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේම මෙතන භාර්යාවන්ට විතරක් කියලා හිතන්නට එපා. දැන් මේක මේ අවස්ථාවේ දේශනා කළේ කාන්තාවක් අරමුණු කළ නිසා මේ විදිහට කිව්වා. භාර්යාවක් වශයෙන් මේ හතර ආකාරයෙන් පවතින්නට ඕනේ කියලා. නමුත් බුදුදහමේ ප්‍රකට කළම දක්වනවා සමානාත්මතාවය කියලා එකක් තියෙනවා කියලා. ඒ නිසා ස්වාමියාටත් මේක බලපානවා. යම් වෙලාවකදී ස්වාමියා භාර්යාව කෙරෙහි පියෙක් වගේ කටයුතු කළ යුතු වෙලාවක් තියෙනවා. ඒ වගේම දාසයෙක් වගේ කටයුතු කළ යුතු වෙලාවක් තියෙනවා. සහෝදරයෙක් වශයෙන්, ඒ වගේම යහළුවෙක් වශයෙන් භාර්යාව කෙරෙහි පැවතිය යුතු අවස්ථාවන් තියෙනවා. ඒව දැනගෙන ස්වාමියාත් ඒ විදිහට පවතින්නට ඕනේ. එතකොටයි අර සමානාත්මතාවයේ සහවුරු වෙන්නේ. එසේ සමානාත්මතාවයේ තහවුරු කරමින් යන ස්වාමි භාර්යාවන් අතර හැමදාම සැනසෙල්ල සතුට සුවේ රඳා පවතිනවා. තවත් ආකාරයකින් පින්වත් නිදක්වනවා මෙසේ ගෘහ ජීවිත ගත කරන පවුල් හතරක් බුදුරජාණන් වහන්සේ එකක් දක්වනවා මතෝ මතාය සද්ධින් සංවසති. දක්කල දිනවත් දැන් නැ මේ පිනතුන් කොහේ හරි ඉන්නවා මේ වගේ ඇතු. මලමිනි මලමිනිත් එක්කල ජීවත් වෙනවා. ඊගාට මතෝ දේවියා සද්ධින් සංවසති. මලමිනියක් දේවතාවියක් එක්කල ජීවත් වෙනවා. අනිත් එක මතෝ දේවෝ මතාය සද්ධින් සංවසති. දේවතාවෙක් මලමිනියක් වැඩි ස්ත්‍රියක් එක්කල ජීවත් වෙනවා. අනිත් එක දේවෝ දේවියා සද්ධින් සංවසති. දේවතාවෙක් දේවතාවියක් එක්කලා ජීවත් වෙනවා. සමහරක් දයාට අහපම දැකලා තියෙනවද කියලා නෑ කියලා කියනවා. අනේ පින්වත්නි හරි පහසුවේ මේ සමාජයේ දැක ගන්න ඔය ඇත්තන්. විශේෂයෙන්ම මතෝ මතාය සද්ධින් සංවසති. මලමිනි මලමිනිත් එක්කලා ජීවත් වෙනවා දකින්න එක නම් හරිම පහසුවේ සමාජයේ. මලමිනියක් කියලා එදා ඒකින් අදහස් කරේ මැරිච්ච මිනිහෙක් හරි මැරිච්ච ගෑණියෙක් හරි නෙමෙයි. එතන අදහස් කරේ සීලාදී ගුණධර්මයන්ගෙන් තොර උහේ පංචකාමයන්ගින්ම නැඹුරු වෙලා තණ්හාවෙන් බරිත වෙලා අකුසල ධර්මයේ යෙදීමින් ජීවත් වෙන යම් ස්වාමියෙක් එවැනි භාර්යාවක් එක්කලා ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීම තමයි මලමිනියක් මලමිනියක් එක්කලා ජීවත් වෙනවා කිව්වේ. එක පැත්තකින් පින්වත්නි ඒ ජීවිතය සාර්ථකයි. තමාට මේ පින්වත්නි දැන් කොහොමද ඕක සාර්ථක වෙන්නේ කියලා. ඒ සාර්ථක වෙන්නේ පින්වත්නි දෙන්නම එක જાතියේ. ඒ නිසා ඔහේ යන්න පුළුවන්. ගෝරි දාගෙන හරි ඔහේ යන්න පුළුවන්. ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අවුල් හට ගන්නවා අනිත් පැත්තට තිබුණොත්. සම්මිතිකින් භාර්යාව දේවතාවියෙක් වගේ වෙලා ස්වාමි පුරුෂයා මලමිනියක් වගේ වුණොත් එතන ප්‍රශ්න ඇති වෙනවා. ඊගාවට ඒක අනිත් පැත්ත වුණොත් එතනත් ප්‍රශ්න ඇති වෙනවා. යම් විදිහකින් දේවතාවෙක් දේවතාවියක් වගේ ජීවත් වෙන පසුබිමක් පවුලක් ඇති වුණොත් ඒ පසුබිම පින්වත්නි මේ ලෝකෙම දැන් දේවතාවෙක් දේවතාවියක් එක්කලා ජීවත් වෙනවා කියලා කියන්නේ දෙව්ලොවක් කියන එකයි. ඉතින් දැන් දෙව්ලොව කොහෙද තියෙන්නේ කියලා එහෙනම් හොඳට තමන් කල්පනා කරන්න. සිල්වත් ගුණවත් ඥානවන්ත හොඳ ප්‍රතිපත්තියෙන් යුක්ත අනලස් කාන්තාවක් ඉන්නවනම් ඒ වගේම ස්වාමීක් ඉන්නවනම් යම් තැනක ඔවුන් දෙදෙනා ඉන්න තැන තමයි දෙවියෙක් දේවතාවෙක් එක්කලා ජීවත් වෙනවා කියලා කියන්නේ. දැන් මේ පින්නතුන් හැමතිස්සෙම කතා කරන දෙයක් තමයි මේ ලක්ෂ්මී නැත්නම් අපි කියනවා එයාට මොන කාන්තාව කියලාද කියන්නේ අපි ලක්ෂ්මී ශ්‍රියාකාන්තාව කියලා. ශ්‍රියාකාන්තාව කියලා. ඉතින් ශ්‍රියාකාන්තාව කියන්නේ කවුද පින්වත්නි? ඔන්න බුදුරජාණන් වහන්සේ හොඳටම පැහැදිලි කරලා තියෙනවා ශ්‍රියාකාන්තාව කියන්නේ දෙවඟනක් නම් ඒ දෙවඟන දැන් කොහෙද ඉන්නේ? කවුද ඒ දෙවඟන? මෙන්න මේ gedare ගත කරන මේ භාර්යාව මේ ගුණධර්මයන්ගෙන් යුක්ත භාර්යාව තමයි දෙවඟන කියලා කියන්නේ. එතකොට එවැනි ස්වාමියෙක් ඉන්නවා නම් ඒ දිව්‍ය පුත්‍රයා ඒ ස්වාමියා. එතකොට එහෙනම් අපි හිතමු ලක්ෂ්මීගේ ලක්ෂ්මී කියලා කියන්නේ විෂ්ණුගේ භාර්යාව නම් දැන් විෂ්ණු කවුද? අර gedare ඉන්න යහපත් ගුණධර්මයන්ගෙන් යුක්ත ස්වාමියා බව අමතක කරන්න එපා. ලක්ෂ්මී කියලා කියන්නේ ඒ භාර්යාවගේ ගුණවත් සිල්වත් භාර්යාවයි ලක්ෂ්මී කියලා කියන්නේ. දැන් පින්වත්නි සිරිකත හොයාගෙන කොහකටවත් යන්න ඕනේද? බලන්න කල්පනා කරලා කොතනද ශ්‍රියාව වැංජපෙන්නේ කියලා. නිසා හිතන්න ඔය විෂ්ණු ඔය සංකල්ප පිළිබඳවත් පින්වත්නි අපට අයිති නැති දේවල්. අපි දන්නවා Hindu ධර්මයේ තියෙන අවස්ථා තුනක්. පැවැත්ම එක් ආරම්භය පැවැත්ම විනාශය. ආරම්භයට තමයි කිව්වේ බ්‍රහ්ම කියලා. පැවැත්මට තමයි කිව්වේ විෂ්ණු කියලා. විනාශයට තමයි කිව්වේ ඊශ්වර කියලා. එතකොට මේ අවස්ථා තුන පුද්ගලාරෝපණය කරපු එක තමයි සිද්ධ කරලා තියෙන්නේ මේ බ්‍රහ්ම විෂ්ණු ඊශ්වර කියලා තත්ත්වවලින් නම් කළා. නැත්නම් ඇත්තටම මෙහෙම අපිට බුද්ධාගමට දැන් සම්බන්ධ දේවතාවෝ නැහැ. ඕවා අපිට Hindu ධර්ම තුලින් අර මහායාන පැමිණීමත් එක්කලා රජවරුන් බිසවරුන් ලංකාවට ගෙන්වීමත් එකල ඇතිවෙච්ච සංකල්ප, මේවා බුදුදහම වනසලා දාන සංකල්ප. බුදුදහම විතරක් නෙමෙයි එදිනෙදා ගෘහ ජීවිතත් අවුල් කළ දාන සංකල්පයි මේ සංකල්ප. එනම් මේවායින් පරිස්සම් වෙන්නට අදිෂ්ඨාන කර ගන්නට ඕනේ. මේ විදිහට යම්කිසි ස්වාමී දුවක් ස්වාමි පුත්‍රයෙක් වාසය කරන තැනක් තියෙනවා නම් ඒ ස්වාමි දුවට ඒ ස්වාමි පුත්‍රයාට තමයි පින්වත්නි දෙව් දරුවන් වගේ දරුවන් බිහි වෙන්නේ. අම්මයි තාත්තයි සිල්වත් නම් ගුණවත් නම් ඒ අම්මා තාත්තා දෙන්නට සිල් හොඳ තැන්වලින් දරුවන් ප්‍රතිසන්දි ගන්නවා. ඒ කියන්නේ එහෙම නැත්නම් දුස්සීල අම්මගේ දුස්සීල තාත්තගේ කුසාලවල පිළිසිඳ ගන්න ඔය නිරේන් ප්‍රේත ලෝකෙන් ඔය වගේ තැන්වලින් එන ඇත්තන් තමයි බොහෝ විට ප්‍රතිසන්දි ගන්න. අපි දන්නවානේ බෝධිසත්වයෝ බිහි වෙනකොටත් බැලුවා කවුද මගේ අම්මා වෙන්න තෝරන්නේ කියලා. රජදුවක් හින්දා, රජකුමරියක් හින්දා, රජබිසවක් හින්දා තෝරාගත්තා නෙමෙයි, සිල්වත්කම හින්දායි ඒ අම්මව තෝරගත්තේ. ඉදා පෙහෙවත් සමාදන් වෙලා හිටි බව අපි දන්නවානේ. ඒ පිළිසිඳ ගන්න අදවසේ සිල්වත් මාතාව, ඒ වගේ සිල්වත් ගුණවත් මාතාවගේ කුසතුල තමයි විශේෂයෙන්ම අම්මා කෙනෙක් බලපවත්නවා. පින්වත්නි, අම්මා කියන කෙනා බොහෝම සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවෙක් මව කුසතුල ජීවත් වෙන කාලය දරුවාට සම්පූර්ණයෙන්ම අම්මා අනාගතය සකස් කරලා දෙනවා. අම්මා කෙනෙක් හිතන ඒවා, අම්මා කෙනෙක් කතා කරන ඒවා, අම්මා කෙනෙක් කල්පනා කරන ඒවා, කියන්නේ ඒවා, මේ හැම දෙයක්ම කුසේ ඉන්න දරුවාට බලපෑම ඇති කරනවා. පින්වත්නි, අම්මා නිතර ඇහැට ගැටෙන අවලක්ෂණ දේවල් තියා ගන්නවා නම් ඒ අවලක්ෂණ දේවල් අනුව දරුවාගේ හැඩගැහිම සිද්ධ වෙනවා. ඒක හොඳටම අපේ අම්මලා දන්නවා. ඒ නිසා තමයි ඔය පුංචි ලස්සන දරුවන්ගේ පින්තූර කාමරවල තියාගන්නේ ඔය දවස්වලට. මොකද නිතර නිතර ඇහැ ගැටෙන්නට. ඔක අපි දන්නවා එක තැනක එක අම්මා කෙනෙකුට හම්බ වුණා මේ යක්ෂ පැටියෙක්. ඉතින් ඔක අපිට මේ අපි පන්සලේ චිත්‍රශිල්පී මහත්මයා තමයි ඇවිල්ලා කිව්වේ එයාගේ ගේ ගාව මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් මම කිව්වා අනේ පොඩ්ඩක් ගිහිල්ලා මට උදව්වක් කරන්න, මේ පරිසරය ගැන මට පොඩ්ඩක් හොයාගෙන ඉන්න කියලා. අනේ ඒ මනුස්සයා වැඩ ඔක්කොම නවත්තල ඒ වෙලාවෙම පිටත් වෙලා ගියා. පිටත්තල ගිහිල්ලා පහුවදා උදේ පාන්දර ඇවිල්ලා කියනවා සාන්දරු හිතපිට හරියට හරි කිව්වා. මම කිව්වා මොකද මම හිතුවා කියලා කියන්නේ. ඉතින් පස්සේ කියනවා නෑ හාන්දරුනි, මම ඒ ගෙදරටම ගියාලු. ඒ ගෙදරටම ගිහිල්ලා බලනකොට ගේ වටේම යක්ෂ මූණු ගහලාලු තියෙනවා. ඉතින් මොකද හේතුව, අර ස්වාමියා යක්ෂ මූණු කපන කෙනෙක්. යක්ෂ මූණු කපනවා හොඳට පාට කළා වටේම ගහගෙන ඉන්නවා. අර ළමයා කුසේ තියාගෙන අම්මා දකින්නේ මොනවද? නිරන්තරයෙන්ම නිරතුරුව දකින්නේ මේ දේ. එතකොට මේක නිතර ඇහැට ගැටෙනකොට තමන් නොදැනුවත්වම තමන්ගේ මානසික විපර්යාසය සිද්ධ වෙනවා. ඒ අනුව රුධිර ධාතුවේ වෙනස් වීම සිද්ධ වෙනවා. මව කුසේ ඉන්න දරුවාගේ ආහාරය මවගේ රුධිරයෙන් ගන්නා ඌර්ජාවයි. ඒ නිසා දරුවාට බලපෑම සිද්ධ කරනවා. තවත් අපි දන්නවා, අපි කුඩා කාලේදී අපේ ගෙදර ගාව හිටියා අම්මා කෙනෙක් මාළු විකුණනවා. කර්මයේ වට්ටියක මාළු අරගෙන දවස පුරාම එයා යනවා මාළු විකුණන්න. ඔයා මට බබෙක් හම්බ වෙන්න හිටියා. මේක හොඳට අප දන්න දෙයක් මේ කියන්නේ. බබෙක් හම්බ වෙන්න හිටියා. ඉතින් බබා හම්බ වෙලා අවුරුදු දෙකක් විතර ළමයා දුවපැන ඇවිදින කාලේ උන්ට අපිට පේනවා අර ළමයා ඇස් ගෙඩි දෙක එළියට ඇවිල්ලා මාළුවෙක් වගේ. ඒ ළමයාගේ ස්වරූපය අර තොල් දෙකෙහිම අර ගෝල්ෆිෂ් මාළු ඉන්නේ ඒ වගේ තොල් උඩට ඇවිල්ලා නියමම මූණ හදලා බැලුවත් එහෙම මාළුවෙක්ගේ ස්වරූපය. පුදු වෙන දෙයක් නැහැ. අම්මා හැමතිස්සෙම අතපත ගානේ දකින්නේ, කපන්නේ, කොටන්නේ මොනවද? මාළු මාළු. ඉතින් ඔය තත්ත්වය අනුව මනස විපර්යාසය සිද්ධ වීමෙන් කුසේ ඉන්න දරුවාට බලපානවා. ඕක අමුතු විශේෂ විද්‍යාවක් නෝනේ නැහැ පින්වත්නි. ඕක විග්‍රහ කරන්නට ඕක සාමාන්‍ය දැනීමක් පමණයි. ඒ නිසා දැනගන්න අම්මා කෙනෙක් බොහොම සිහියෙන් නුවණින් කටයුතු කරන්න ඕනේ කියලා. ඒ නිසයි අප බුදුදහමේ දක්වන්නේ අර බුදුරජාණන් වහන්සේ දක්වනවා මවගේ ගැබ්බෙරහැර දක්වනවා කියලා. ගබ්බ පරිහාරං අදාසි කියලා කියනවා. මවගේ පේවීම, දරුවෙක් කුස තුළ ඉන්න කාලයේදී මවකගේ පේවීමයි එකෙන් අදහස් කරන්නේ. ඉතින් හිතලා බැලුවොත් දරුවෙක් හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි පින්වත්නි. අපේ අම්මලා තාත්තලා ඒක බොහොම ලිහිල් කරලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා දැනගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේද දරුවෙක් බිහි කළ පමණින් අම්මෙක් වෙන්නේ නැහැ, තාත්තෙක් වෙන්නේ නැහැ. දරුවාට දානීය ප්‍රියවචනීය සමානාත්මතාවයේ අර්ථචර්යාව කියන මේ සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන තැනැත්තායි අම්මා කෙනෙක් වෙන්නේ තාත්තා කෙනෙක් වෙන්නේ කියලා. ඒ නිසා හැමතිස්සෙම මෙතන අර්ථයෙන් ධර්මයෙන් සංග්‍රහ කරන්න ඕනේ. ප්‍රිය අර්ථයෙන් සංග්‍රහ කරනවා කියලා කියන්නේ ඒ දරුවාව යහපත් පාරවල යහපත් දෙහි යොදවන්නට ඕනේ. අයහපත් දෙයින් ඒ දරුවාව අයින් කරන්න ඕනේ. පාපයෙන් වළක්වන්නට ඕනේ. කුසලෙහි යොදවන්නට ඕනේ. ඒක මුල්තනක් දෙන්නට ඕනේ පින්වත්නි. අද බලන්න අද අම්මල තාත්තල හුඟක් දෙන එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ අම්මගේ තාත්තගේ යුතුකම් වශයෙන් ඒ අම්මයි තාත්තයි දෙන්න දරුවාට පළමුවෙන්ම කළ යුත්තේ පාපා නිවාරෙන්ති කල්යාණේ නිවේසෙන්ති දරුවාව පාපයෙන් වළක්වලා යහපත් දෙහි යොදවන්නට උනේ සික්ඛන් සික්ඛාපෙන්ති කියලා කිව්වේ තුන්වෙනි කාරණය. බලන්න අද හිතලා අද සමාජයේ මුල් කියපු දෙකට හත්වෙනි අටවෙනි තනවත් නැති තරම් තුන්වෙනි කාරණේදි කියපු එක තමයි පළවෙනි තැනට ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් පින්වත්නි අදහස් කරන්නේ අර ඔක්කොම කළා ඉවරලා උගන්නන්න කියන එක නෙමෙයි. මුල් තැන දෙන්න දරුවාගේ හැදියාවට. අද හැදියාව පැත්තකට දාලා නේ වැඩ කරන්නේ. සමහරට බලන්න පෝය දවසක තුනක් හිටලා පෝය දවසකට දරුවන්ව යහමගේ යැවීම පිණිස පන්සලකට සම්බන්ධ කරලා සිල්වත් පිරිසක් කරවීම පිළිබඳව අපේ ටියුෂන් පන්තිවල අයිතිකාරයන් නැත්නම් ඒ ගුරුවරුන් කොයිතරම් විරුද්ධද කියලා. පින්වත්නි අපි දරුවෙකුට අධ්‍යාපනයක් දෙන්නේ උගත්කම විතරක් බලාගෙන නෙමෙයි, ඒ දරුවාගෙන් රටට දැයට ශාන්තියක් වෙන එක බලාගෙනයි. කවදාවත් උගත්කම විතරක් මුල් කරලා යන අධ්‍යාපන ක්‍රමයක ඒ බිහිවන දරුවන්ගෙන් ඒ පරපුරෙන් කිසි දවසක රටට දැයට ශාන්තියක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරේ සීලේනානුපේතස්ස සුතේනත්ව නවිච්චති. සීලයෙන් යුක්ත නැත්නම් කවදාවත් උගත්කමෙන් අර්ථයක් පැනවෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හැදිච්ච කමෙන් තොර උගත්කම වැඩක් නැහැ කියපු එකයි. පින්වත්නි හිතන්න එපා බුදුරජාණන් වහන්සේ වැරදුනා කියලා, වැරදෙනවා කියලා හිතන්න එපා. ඒ කියපු දේ ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ එදා බෝධි ධර්ම මූලයේ බුද්ධත්වයට පත් වෙලා පරිනිර්වාණය පත්වන අවස්ථාවේදී ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද තථාගතයන් වහන්සේ එදා බෝධි ධර්ම මූලයේ බුද්ධත්වයට පස්සෙන් පටන් මේ දක්වා මේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කළා වූ නැත්නම් බුදුමුවෙන් පිට වූවා වූ යම් වචනයක් තියෙනවා නම් තං තථේව හෝති, ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා, නෝ අඤ්ඤතා වෙන ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ කියලා. සීලයෙන් යුක්ත නැත්නම් උගත්කම වැඩක් නැහැ කියලා කිව්වනම් වැඩක් නැහැම තමයි. ඒකෙන් රටට යහපතක් වෙන්නේ නැහැ. කරුණාවක්, මෛත්‍රියක්, දයාවක්, අනුකම්පාවක් ලෝකයාට නැති උගතාගේ මොන ශාන්තියක් සිද්ධ වෙයිද පින්වත්නි? ඒ නිසා කල්පනා කරලා බලන්න මේ යන ගමන හරිද කියලා. මේ ගමනින් මේ ගමන් මඟ නවත්තන්නට ඕනේ හැම පැත්තෙම. නවත්තන්නට අපි හැම දිනම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. නිකන් අන්ධයන් වගේ ඇස් දෙක පියාගෙන සිටiate හරියන්නේ නැහැ, අතපය අකුලෝගෙන සිටiate හරියන්නේ නැහැ. යම්කිසි ක්‍රියාත්මක භාවයක් අවශ්‍යයි පින්වත්නි. ඉතින් අපි දන්නවා දරුවොත් දැනගන්න ඕනේ, දරුවන්ගේ පැත්තෙන් බැලුවත් හිතන්නට ඕනේ පොඩ්ඩක්. අපේ සමාජයේ ගාර්ඩනා කියන එකක් තමයි මේ දරුවෝ සලකන්නේ නැහැ දෙමව්පියන්ට, දරුවෝ සලකන්නේ නැහැ දෙමව්පියන්ට කියලා. පින්වත්නි දරුවෝ දෙමව්පියන්ට සලකන්නට නම් ඔක්කොටම ඉස්සෙල්ලා දෙමව්පියෝ දරුවන්ට සලකලා හිටින්නට ඕනේ. දෙමව්පියෝ දරුවන්ට සලකනවා කියලා කියන්නේ දෙමව්පියන්ගේ යුතුකම් සමුදාය හරියට ඉෂ්ට වෙන්නට ඕනේ. නිසා අම්මෙක් තාත්තෙක් දෙන්න ආදර්ශමත්ව කටයුතු කිරීම හරි වැදගත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විශේෂයෙන්ම අම්මා ගැන. අම්මා ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ මාතා මිත්තං සකේ ඝරේ කියලා. අම්මා තමයි ගෙදර ඉන්න හොඳම යාළුවා කියලා. අම්මා ගෙදර ඉන්න හොඳම යාළුවා නම් අද ඒ යාළුවා දරුවාට ඉන්නවාද කියලා පොඩ්ඩක් සලකන්නට. පින්වත්නි ඒ නිසා මේ ගමනේදී අම්මා කෙනෙක් සතු වගකීම පැහැර හැරෙනවා නම් අම්මා කෙනෙක් සමාජයට ගිහිල්ලා මොනතරම් යුතුකම් ඉෂ්ට කරන්න ගත්තත් මොනතරම් සල්ලි හම්බ කරත් ඒවා ඔක්කොම නිෂ්ඵලයි බව වටහා ගන්නට. තමන්ගේ යුතුකම් ටික ඉෂ්ට වෙන්නේ නැත්තම් පින්වත්නි පහුගිය දවසක මේ සැසුමානියක් විතර වෙනවා අපිට මාතරදී අම්මා කෙනෙක් හම්බ වුණා. ඒ අම්මා අපට ඇවිල්ලා කතා කරා. කතා කළා කිව්වා, හාමුදුරනි මේ මං ආවි හාමුදුරන්ට අවුරුදු 15කට උඩදී සිද්ධ වෙච්ච සිද්ධියක් ගැන කියන්නටයි. හාමුදුරුවම මට අවවාදයක් දුන්නා මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා මගේ පුංචි දුවර දෙන්න ගැන හාමුදුරන්ට කියපු වෙලාවේ. ඉතින් මතක් කළ දුන්න හාමුදුරුව එදා මට කිව්වා, ඒ කියන්නේ මේ අපම කියපු අවවාදයක් ගැන කියන්නේ. කිව්වා, හාමුදුරනේ මං දුවල ගැන කියපුවාම මට හාමුදුරුව කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ, අම්මා දරුවන්ට යාළුවෙක් වෙන්න, හොඳම යාළුවෙක් වෙන්න, දරුවන්ගේ රහසක් පවා අම්මට කියන්න පුළුවන් තත්ත්වය උදා කරගන්න කියලා. එහෙම කියලා මම ඒ අම්මට කියලා තියෙනවා, අම්මා අම්මගේ තියෙන රහස් දරුවාට කියන්න පුළුවන් රහස් දරුවාට කියන්න කියලා, දරුවාගේ විශ්වාසය දිනා ගන්න, දරුවාට ආසන්න වෙන්න. එතකොට දරුවා කවදාවත් අම්මගෙන් රහසක් හංගවන්නේ නැහැ කියලා. ඒ අම්මා අද කියන්නේ මොකද්ද? හාමුදුරනේ මගේ දරුවෝ දෙන්න දැන් අවුරුදු 19යි 20යි, මට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ, හාමුදුරු කියපු විදිහට මම මගේ දරුවෝ හැඩගස්සගත්තා කියලා. ඒ වගේම පින්වත්නි, අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට කල්යාණ මිත්‍රයන් වුණොත් කවදාවත් දරුවෝ නොමග යනවා කියන එකක් ගැන හිතන්නට වුමනාවක් නැහැ. හැබැයි කල්යාණ මිත්‍රයන් කියන එකකින් අදහස් කරේ මේ දරුවන්ව මේ නලෝන ඔළුව අත ගන්න, අපි කියන්නේ බටර් ගන්න තත්ත්වේ අම්මලා තාත්තලා නෙමෙයි. මෙතන අදහස් කරන්නේ අම්මා තාත්තා දෙන්නගේ සීලාදී ගුණධර්මයන්ගෙන් යුක්තව අම්මා තාත්තා දෙන්නගේ ගෞරවයත් ආරක්ෂා කරගෙන දරුවන්ට මිතුරන් වගේ වෙන්න තෝනේ. දරුවන් තේරුම් ගන්න තෝනේ මේ අම්මයි තාත්තයි දෙන්න අපිව යහමග යවන්නටයි උත්සාහ ගන්නෙ. අපිට දඬුවම් කළත්, අපිට ගැහුවත්, බැන්නත්, ඒ කරන හැම දෙයක්ම අපිට යහපත පිණිස කරන දේවල් කියලා තේරුම් යන විදිහටයි අම්මා තාත්තා ඒවත් කළ යුතුවන්නේ. එහෙම කරනවා නම් ඒ දරුවා තේරුම් ගන්නවා මගේ අම්මයි තාත්තයි කොහොමද මාව හදන්නේ කියලා. පින්වත්නි, අපි බුදුදහමේ දක්වනවා බ්‍රහ්මාති මාතා පිතරු උබ්බාචරියාති විච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පක තස්මාහිනේ නමස්සෙය්‍ය සක්කරියා පඬිතු තස්මාහිනේ නමස්සෙය්‍ය නමස්කාර කරන්න අම්මට තාත්තට මෙන්න මේ මේ කාරණා හින්දා. මොකද කිව්වේ? බ්‍රහ්මාති මාතා පිතරු අම්මා තාත්තා දෙන්න බ්‍රහ්මයෝ. බ්‍රහ්මයෝ කියලා කිව්වේ ඇයි? පින්වත්නි, බොහෝ විට මේ විග්‍රහය තියෙනවා අම්මයි තාත්තයි දෙන්න දරුවන්ට හරියට මේ බ්‍රහ්මයා වගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සංග්‍රහ කරනවා කියලා. එච්චර විතරක් නෙමෙයි පින්වත්නි, මෙතන ඊට වැඩිය ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි දන්නවා එදා සමාජයේ තිබිච්ච දෙයක් තමයි මිනිසාව ලෝකයට මැවුවේ මහා බ්‍රහ්මයා කියන එක. ඒ මිනිසා ලෝකයට මවලා තියෙන මහා බ්‍රහ්මයා විසින් කියන කාරණයට බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුරයි, මහා බ්‍රහ්මයා නෙමෙයි ඔයගොල්ලන්ම මැවුවේ මේ ලෝකයට, පැහැදිලිවම පේනවා මේ ලෝකයට කවුද මැවුවේ කියලා. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණ භික්ෂුන් දෙනමකින්, ඔය දිග කතාවක් කෙටියෙන් මම මේ කියන්නේ, ඔබලා දකින්නව නේද, මොකද ඒගොල්ලන්ගේ දර්ශනය ඔස්සේ පෙන්වන්නේ, ඔබලා දකින්නව නේද මේ තරුණ බමුණන් තරුණ බැමිණියන් එක්ක විවාහ වෙනවා? එහෙමයි ස්වාමීනි කියනවා. එතකොට ටික දවසක් ගියාට පස්සේ මේ බැමිණියන් ගැබ්බරව ඉන්නව දකින්නව නේද? එහෙමයි ස්වාමීනි. තව ටික දවසක් ගිහිල්ලා මේ බැමිණියන් දරුවන් බිහි කරලා ඉන්න හැටි දකින්නව නේද? එහෙමයි ස්වාමීනි. එහෙනම් ඔච්චරම පැහැදිලිව තිබියදී ඔබලාව මේ ලෝකෙට බිහි කරන්නේ අම්මා කියලා, නැත්නම් අම්මයි තාත්තයි දෙන්න කියලා, තවත් මොකද්ද කියන්නේ මේ බ්‍රහ්මයාගේ කටින් බිහි කරනවා කියලා? ඔක බ්‍රහ්මයාට කරන නින්දාවක් නෙමෙයිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් ඒ වෙනුවට තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ, එහෙ ඉන්න බ්‍රහ්මයෙක් නෙමෙයි ඔය ඇත්තම බිහි කළේ මේ ලෝකෙට, බිහි කළේ ඔගලගේ අම්මයි තාත්තයි දෙන්න කියලා. ඉන්සා කියනවා ඒ අම්මයි තාත්තයි දෙන්න මේ ලෝකෙ දකින්න සලස්වපිකේ ණයගෙවන්නට බැහැ කියලා. පින්වත්නි, මේ ලෝකෙ දකින්න ක්‍රම දෙකක් තියෙනවා. මේ මාසසින් දකිනවා, නුවණසින් දකිනවා. කොහොම වුණත් මිනිසක් බවක් ලබාගෙන මේ දෙආකාරයෙන්ම ලෝකෙ දකින්නට අවස්ථාව සලසලා දීපු එක ගැන බුදුහාඳුරෝ කියන්නේ, අම්මා තාත්තා දෙන්න දෑලේ තියාගෙන ඒ ඇත්තන් අවුරුදු 100කට ජීවත් වෙනවා නම්, ඒ ජීවත් වෙන කාලය මුළුල්ලේම අම්මා තාත්තගේ මල මූත්‍ර අතගාගෙන අම්මා තාත්තා දෙන්නට අප උපස්ථාන කළත්, අම්මයි තාත්තයි දෙන්න අපිට මේ ලෝකයේ දකින්න සලස්වපියකේ ණයගවන්නට බැහැ කියලා කියනවා. එතකොට ඒ මේ ලෝකයේ දකින්න ක්‍රමය ගැන හිතන්නට. පින්වත්නි, මෙන්න මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. අපි ගිය ආත්ම භාවයේහි යම් කිසි කර්මයක් අරමුණු කරමින් ඒ චුති චිත්තය එතනින් චුත වුණා නම් ප්‍රතිසන්දි චිත්තයට ඒ කර්මය අරමුණු වෙලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි ගන්නට මවකගේ කුසකට එළඹෙනවා. මව සුදුසු අවස්ථාවේ හිටියොත්, අම්මා තාත්තා දෙන්නගේ සම්බන්ධය තිබුණොත්, අර විඥානය එල්බ ගැනීම සිද්ධ වුණොත්, එතකොටයි දරුවෙක් ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. නැත්නම් ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. අපිටම විඥානය එල්බ ගන්නට එන අවස්ථාවේදී අම්මයි තාත්තයි සම්බන්ධ වෙලා නැත්නම් ඒ ප්‍රතිසන්දියක් නැහැ. විඥානය එල්බ ගන්න එන අවස්ථාවේදී අම්මා සුදුසු අවස්ථාවේ නැත්නම් ඒ ප්‍රතිසන්දියක් නැහැ. ඒ වගේම මේ දෙකම තියලා විඥානය එල්බ ගත්තොත් තමයි ප්‍රතිසන්දිය ඇති වෙන්නේ. ඒ නිසා ඒ ප්‍රතිසන්දි ගන්න එන විඥානයට එල්බ ගන්නට අවස්ථාව සලසලා දුන්නා මේ අම්මයි තාත්තයි දෙන්නා. ඒ අම්මගේ කුස විවරය කළා, කුස සකස් කළා තිබ්බා. මෙන්න මේ කාරණේ නිසා අපි අම්මට තාත්තට දෙන්නට ණය ගැති. මොකද ඒ අවස්ථාවේ එතන ප්‍රතිසන්දි ගන්නට එන චිත්ත විඥානය එතන රැඳෙන්න බැරි නම් එතනින් චුත වෙනවා. එතනින් චුත වෙච්චාම තවත් සිතක් ඊගාවට ඒ සිත වෙනින් තැනක අනතුරු සිත වෙන තැනක ප්‍රතිසන්දි ගන්නවා. පින්වත් හිතන්න දෙපා, මේ අම්මගේ කුසේ අපි ගිය ආත්ම භාවයෙන් චුත වෙන සිත එතනින් එකක් මේ පැත්තට එනවා කියලා. චිත්ත ප්‍රවෘතියක් තියෙනවා. එකකට අනතුරු එකක්. බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය වේගයේ සීමා කරන ඒකට උපමාවක් කරන්න බෑ කියනවා. එච්චර වේගයෙන් ක්‍රියාත්මකයි. මේ චුති චිත්තයටයි ප්‍රතිසන්දි චිත්තයටයි ඒකේ වෙනසක් නෑ. චුති චිත්තය ඇති වුණා නම් ඊගාවට ප්‍රතිසන්දි චිත්තයක් අර ක්‍රියාවලියේ ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. හැම සිතකම අරමුණක් තියෙනවා නම් ආයි ප්‍රතිසන්දියක් ගන්නට අරමුණු හොයලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හැම සිතක්ම පහළ වෙන්නේ අරමුණක් අරගෙනයි. ඒ නිසා ඒ අරමුණට විපාක දීමට ප්‍රතිසන්දිය ඇති වෙනවා. ඒතකොට අම්මගේ කුසේ විඥානය වැස ගන්නට අවස්ථාව නැත්නම් ඒ සිත එතනින් ඉවරයි. එතනින් චුත වුණා. එතනින් චුත වුණාට පස්සේ වෙනත් සිතක් තමයි ඒ සන්තතිය අනිච්චිත තමයි ඊගාවට තව තැනකට. ඒක අපි දන්නේ කොහට යයිද කියලා. බොහෝ විට නිරේට වෙන්නටත් පුළුවන්. ඊට වැඩි උසස් තැනකට වෙන්නටත් පුළුවන් මනුෂ්‍ය ලෝකේ. හැබැයි වැඩිපුර බර වෙන්නේ නිරේටයි. ඒ නිසායි කියන්නේ මේ මනුෂ්‍යාත්ම භාවය ලබා ගන්නට අපිට අවස්ථාව සලසලා දීපෙක් වෙන අම්මා තාත්තට ණයගවන්නට පුළුවන් කමක් නැහැ කියලා. යම්කිසි දරුවෙක් ඒ ණයගවන්න බලාපොරොත්තු වෙනවා නම් කිව්වේ ඒ ඔක්කොම එකතු කරලා ගත්තොත් අම්මයි තාත්තයි නිවන් දකින්නට යොමු වෙන මාර්ගයට ඇදලා දාන්නට. සමහර අම්මලා තාත්තලා දන් දෙන්න කැමති නැහැ, සිල් රකින්න කැමති නැහැ, තල්ලු කරලා දාන්නට ඒ පාරට අම්මලා තාත්තට කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් තියෙනවා නම්. එතකොට මේ විදිහට දරුවන් අම්මා තාත්තාට යුතුකම් ඉෂ්ට කරන්නට මේ තත්ත්වය දැනගන්නට ඕනේ අම්මයි තාත්තයි කොච්චර වටිනවද කියලා. ඒකම පින්වත්නි, ඒ විතරක් නෙමෙයි අම්මා තාත්තා ආදර්ශයෙන් උපදේශයෙන් කටයුතු කරන්නත් ඕනේ. අද සමාජයේ බලපුවාම අම්මල තාත්තලා පුදුම විද්‍යට මිත්‍යා දෘෂ්ටික අන්ධ භක්තියට නැඹුරු වෙලා බුදුරජාණන් වහන්සේට නිඳා කරන තරමටම අන්ධ භක්තියට නැඹුරු වෙලා. පින්වත්නි, හොඳට පැහැදිලි සමාරකලාට අපි මේ ටිකේ මේ පින්වතුන්ට හරියට උත්සාහ ගත්තා සම්මා දිට්ඨි කියන තත්වයට මේ පින්වතුන්ව පත් කරන්නට. කොච්චර සෑහෙන දුරට සාර්ථක බව අපිට ලැබෙන ලිපි වලින් ඒ වගේම දුරකථන ඇමතුම් වලින් පේනවා. ඒ වගේම සමහර දෙනා ද්වේෂයෙන් කටයුතු කරනවා. දැන් සමහරක් කාලාට හුඟක් කාලාට පුදුමයක මහත මම හැම වෙලාවෙම පෙන්නකොට පෙන්නවා නිරර්ථක ලෙස කරන බෝධි පූජාව, නිරර්ථක ලෙස කරන දෙවියන් යදීම්, නිරර්ථක ලෙස කරන සායි බබා යදීම් ආදී මම පෙන්නවා. නමුත් මේ හුඟක් දෙනාට පේන්නේ මම කියන සායි බබා යදීම් ගැන විතරයි. ඒකල අනිත් ඒවා ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. අනිත් ඒවා වැරදි කියලා. මේක ඇයි මෙච්චර එල්බගෙන ඉන්නේ? පින්වත්නි, මං පෙන්නලා දෙන්නේ හැමතිස්සම මේ තුන එක හා සමානවම තමන්ට අකුසලයන් ඇති කරන අවස්ථාවන් කියලා. අකුසල් කියලා කිව්වේ එක පාටම මේ ප්‍රාණඝාතය ආදී අකුසල් නෙමෙයි. නමුත් දැනගන්නට පංචකාම සම්පත්තීන් උදෙසා යාඥා කිරීම, ප්‍රාර්ථනා කිරීම මේකෙන් තෘෂ්ණාව වර්ධනය වීමම අකුසලයක් කියලා. තණ්හාව කියන්නේ අකුසලයක්, ලෝභය කියලා කියන්නේ අකුසල මූලයක්. ඒකයි කියන්නේ අකුසල මූල දියුණු කිරීම තමන්ට යහපත පිණිස වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මම කලින් මතක් කළා ඒක දෙකක් නැහැ. ඔය ඇත්තන්ගේ දෘෂ්ටි මොකක් හරි වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔය ඇත්තන් කියනවා අපේ ලෙඩේ සනීප වුණා කියලා. පින්වත්නි මම දන්නවා හොඳටම මම ඔප්පු කරන්නම් ගිහිල්ලා ලෙඩ සනීප වෙච්ච ඇත්තොත් ඉන්නවා, වැඩිපුර ඉන්නවා ගිහිල්ලා මැරිච්ච ඇත්තොත් ඉන්නවා, ලෙඩ වැඩි වෙච්ච ඇත්තොත් ඉන්නවා. සමහරක් වෙලාවට කියනවා ඒ ඇත්තන්ට යම්කිසි අභිවෘද්ධියක් සිද්ධ වුණා කියලා. ඌවට ගිහිල්ලා අභිවෘද්ධිය වෙච්ච ඇත්තොත් ඉන්නවා, වට නොගිහින් අභිවෘද්ධිය වෙච්ච ඇත්තොත් ඉන්නවා. මේකෙන් හොඳට පැහැදිලි දෙය තමයි මේ යෑම් නොයෑම් ගැන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ, තම තමාගේ කර්ම ශක්තියයි ප්‍රධාන වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ එනිසයි කියන්නේ මහණෙනි සුව කැමති නම් කර්ම කරන්නට, ඒ සුවය ලබා දෙන කර්ම ශක්තියන් තියෙනවා, ඒ කර්ම ශක්තියන් දියුණු කරන්නට කියලා. පින්වත්නි මම පුළුවන් සමහර දෙනා හොඳටම පේනවා මා කෙරෙහි පුදුම ද්වේෂයකින්. හැබැයි මම මේ ද්වේෂයෙන් කතා කරන, ද්වේෂයෙන් ලිපියවන කට්ටිය ගැන හොයලා බැලුවා. මම දැක්ක එක දෙයක් තමයි මේ හුඟක් වෙලාවට ඒවා මේ කතා කරන්නේ මේවා ව්‍යාපාර කරගෙන ඉන්න ඇත්තෝ. මේවා ව්‍යාපාරයන් කරගෙන ඒවෙන් තමාගේ දියුණුව, තමන්ගේ කීර්ති ප්‍රශංසා ලබන ඇත්තන්ට මේකට පහර වදිනට හරි විරුද්ධයි. අහිංසක මිනිස්සුක මුලා කරගෙන මේ ව්‍යාපාරයේ ඉදිරියට ගෙන යන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන කාරණයක් ඔවුන්ගේ මනසේ තියෙනවා. ඒ නිසා මේකට කිපීම ඇති කරගත්තට පින්වත්නි ඔය ඇත්තන් බෞද්ධනෝ නම් බුදුහාමුදුරුවන්ගේ මග නම් ඔය ඇත්තන් අරමුණු කරන්නේ මගෙත් එක්ක කිපෙන්නට එපා. ඔය ලියුම් එවන ඕන කෙනෙක් කමක් නැහැ, ලියුම් එවුවට ඒක අර්ථවත් වෙන්න ඕනේ. ඒ ලියුමේ යම්කිසි දෙයක් තියෙන්නට කෙලින්ම කියන්නේ මම දැන් බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනය, බුදුහාමුදුරන්ගේ දර්ශනය ඉදිරිපත් කර කර තමයි මේ පින්තුන් දෙ පෙන්නන්නේ මේක හොඳ නෑ, මේක කරන්න එපා කියලා. නිකම්ම මේ එයාගෙත් ගන්න දෙයක් තියෙනවා, මෙයාගෙත් ගන්න දෙයක් තියෙනවා කියලා එහෙම කියන්නේ නැතුව කියන්න හාමුදුරුවෝ ඔය කියන එක වැරදි, බුදුදහමට එකඟ නෑ කියලා ඔප්පු කරන්න. ඔප්පු කරලා ලියුම් ගන්න. එතකොට මං වැරදි නම් මං පිළිගන්න ලෑස්ති. මං වැරදි දෙයක් කියනවා නම් එහෙම නැතුව ඔය ඇත්තන් නිකන් කිපිලා ඔය විදිහට කිව්වට ඔය ඇත්තන්ට ශාන්තියක් වෙන්නේ නැහැ, අපට වැඩක් වෙන්නේ නැහැ, රටට දැයට වැඩක් වෙන්නේ නැහැ. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? අර කිව්වේ රත්තෝ වත්තන්න ජානාති රත්තෝ ධම්මංග පස්සති කියලා. රාගයෙන් රත් වෙච්ච වෙලාවට අර්ථය පේන්නේ නැහැ, ධර්මය පේන්නේ නැහැ. ඔහේ හටියුතු කරන එකයි වෙන්නේ, කිසිම වැඩක් වෙන්නේ නැහැ. පින්වත්නි ඒ නිසා මේ පින්නතුන්ගෙන් අපි මේ නැවතත් ඉල්ලා සිටින්නේ අපේ රට කොහොම හරි අපේ බෞද්ධ ජනතාව අපි හරි දෘෂ්ටියකට දාන්නට ඕනේ. ඇත්තෙම මේක අපට විතරක් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර ලියුම්වල තියෙනවා හාමුදුරුවනේ තව හාමුදුරුවෝ 4-5 නමක්වත් එකතු වෙලා මේ බුදුහාමුදුරන්ගේ දර්ශනය දෙනවා නම් මේ රට හදන්නට ඒතරම් අමාරු එක නෙමෙයි කියලා. ඇත්තයි පින්වත්නි, අප දන්නේ නැහැ ඇයි මේ ඔක්කොම අන්ධයන්සේ, භීරන්සේ, ගොලුන්සේ මේ විදිහට ඉන්න ප්‍රතිපදාව මොකද්ද කියලා. මෙච්චර ශාසනය වෙනසීගෙන යනවා, මෙච්චර රට දැය පිරිහිගෙන පිරිහිගෙන යනවා. ඒත් අපිට දැන් එකම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ ඔන්න භික්ෂුණී ශාසනය පිළිටව ගන්නට ඕනේ. මොකද්ද පින්වත්නි මේකේ තේරුම? ශාසනය තියෙනවා අවුරුදු තරම් නිවන් දකින්නට නා. ඒ නිසා මෞපක්ෂය හොඳට කල්පනා කරලා බලන්නට ඕනේ මේ කොහෙද අපි යන්නේ කියලා. මෞපක්ෂයට නිවන් දකින්නට කිසි බාධාවක් නැහැ. බලන්නට නිකන් මම උදාහරණයක් පෙන්නන්නම්. අද හැමතැනම සමාජයේ දකින්න අහන්න තියෙන දෙයක් තමයි හාමුදුරුවෝ මෙන්න මේ වැරදි කරනවා, මේ වැරදි කරනවා, මේ වැරදි කරනවා කියලා. පත්තරවල දිගට හරහට තියෙනවා ස්ත්‍රී දූෂණයන් යෙදුනා යෙදුනා කියලා භික්ෂුන් වහන්සේලා. මගේ මම මෙහෙම කිව්වට මේක ප්‍රසිද්ධ කාරණයක්. මේ තත්ත්වය අද මෙහෙම තියෙනවා නම් තව භික්ෂුණී ශාසනයත් ලං වෙච්ච වෙලාවට ශාසනය කොහෙන් කෙලවර වෙයිද කියලා හිතාගන්නට, විශේෂයෙන්ම අපේ මෞපක්ෂය මේ ගැන සැලකිලිමත් වන්නට ඕනේ. පින්වත්නි නිවන් දකින්න පුළුවන් භික්ෂු ශාසනයවත් රැකිලා තිබුණොත් ඒකත් නැති වෙලා ගිය වෙලාවට මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. නිවන් තියා නිරේ තමයි ඊගාවට යන්න වෙන්නේ. නිසා මේ ඕව පැත්තකට දාලා අපේ සමාජයේ අන්ධ විශ්වාස අයින් කළා. අපේ සමාජයේ සම්‍යක් දෘෂ්ටිය පතුරවන්නට ඔය දඟලන ව්‍යාපාර හැම දෙයක්ම ඉදිරියට එනවා නම් ඔයිට වැඩිය ශාන්තිකර දෙයක් මේ සමාජයට සිද්ධ වෙනවා. එනිසා ඒක අදිෂ්ඨාන කරගන්නට අපේ අම්මලා තාත්තලා දෙකොට්ටාසෙමත් ගිහි පැවිදි දෙකොට්ටාසෙමත් මේක හොඳින් සිහිකටින් දෙයක්. එනිසා පින්වත්නි අම්මලා තාත්තලාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. දැන් බලන්න අපි දන්නවා මේ කොළඹ අවත තියෙනවා කියලා මහායාන මධ්‍යස්ථාන ගොඩනැගිලා. ඔය මහායාන මධ්‍යස්ථානවල තේරවාදයට දොස් නගමින් මහායානේ පතුරවන්න උත්සාහ ගන්න ක්‍රියාවලියක් ගැන. පින්වත්නි මහායානේ කියන්නේ නිවන් මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් ආගමක් නෙමෙයි. බුද්ධාගම තමයි ඇත්තයි. බුද්ධාගමේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔක්කොම උගන්වනවා. ධර්මයේ එහෙම තිබුණාට ඒගොල්ලන්ගේ දෘෂ්ටිය තියෙන්නේ ඒගොල්ලෝ අර හුන්දරීක සූත්‍ර දේශනා කරමින් ගිහිල්ලා සුඛාවති ඉපදිලා එතනින් බුදු වෙනවා. එහෙම නැත්නම් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙටම ඇවිල්ලා නිවන් දකින්නට ඕනේ. එතකොට බලන්න දර්ශනයේ වෙනස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිවන් දකින මාර්ගය. එතකොට ඒ මාර්ගය පිළිගන්නවා මහායානය චතුරාර්ය සත්‍ය ධර්මය පිළිගන්නවා. ආර්යෂ්ටාංගික මාර්ගයේ නිවන් දකින්න පුළුවන් කියන එක පිළිගෙනත් ඊට පස්සේ කියනවා ඒ අත්තන් නිවන් දකින්න හදන්නේ බුදු කෙනෙක් දැකලා මේ කියලා. එහෙනම් ඒ මහායාන සංකල්පය තුළින් මෙලව සැනසිල්ලක් නෙමෙයි හිතන්නේ මෙතනින් පස්සේ ලබන සැනසිල්ලක්. ඔය අපේ ඒවට යන තරුණයන් ඉන්නවනම් ලොකු ලොකු ඇත්තන් ඉන්නවනම් හිතන්න ඔය ඇත්තන්ට සැනසුම අවශ්‍ය මෙතනද? එහෙම ඇත්තන් සැනසුම මැරිලා සුඛාවතී ගන්න සැනසුමක්ද ඔය ඇත්තන්ට අවශ්‍ය කියලා. මේ තත්වයටත් අම්මා තාත්තා වගේ අපේ දරුවෝ හුඟක් මේ වගේ දේවල් වලට දැන් නැඹුරු වෙලා තියෙනවා. අපේ අම්මලා තාත්තලා මේ මිත්‍යා දෘෂ්ටි අනුකරණය කිරීම නිසා. ඒ කියන්නේ අම්මලා තාත්තලා මිත්‍යා දෘෂ්ටි අනුකරණයට යනකොට දූ දරුවන් ඊට වැඩිය දෙගුණයකින් යනවා කියන එක අමුතුවෙන් සැකේට කාරණයක්වත් එහෙම ඒක නොවේ කියලා හිතන්න කාරණයක්වත් නෙමෙයි. ඊගාමට පින්නත් තව දෙයක් මතක් කරන්න ඕනේ. අපේ දූ දරුවන්ට විශේෂයෙන්ම ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා දෙන්න ඔය ඇත්තන්ට මේ විදිහට කරුණාවෙන් මෛත්‍රියෙන් දයාවෙන් අනුකම්පාවෙන් සලකනවා නම් ඔය ඇත්තන්ට එකක් තියෙනවා. ඔය නොපෙනෙන දෙවියන් වැඳ වැඳ ඉන්න එපා. දෙවියන්ට වැඩිය ලොකුයි බ්‍රහ්මයා. බ්‍රහ්මයන්ට වඳින්න. බුදුහාමුදුරුවෝ බුද්ධ වචනේම කිව්වා බ්‍රහ්මාති මාතා පිතරෝ අම්මයි තාත්තයි දෙන්න බ්‍රහ්මයෝ කියලා. එහෙනම් ඒ අම්මයි තාත්තයි දෙන්නට වඳින්න. වඳිනකොට දැනගන්න ඔයගොල්ලෝ හොඳටම පේනවා ඔයගොල්ලන්ගේ ඇස් දෙකට පේනවා අම්මයි තාත්තයි දෙන්න කොහොමද ඔයගොල්ලන් මේ ලෝකෙට බිහි කළා දුක් මහන්සියලා හදන වඩන හැටි පේනවා. කන්න අඳින දෙන හැටි පේනවා. උගන්වන්න කරන ව්‍යායාමය පේනවා. ලෙඩ දුකට සලකන හැටි පේනවා. නිදි මරණ හැටි පේනවා. මෙව ඔක්කොම ඇස් දෙකට පෙනිපෙනි බලන්න. එච්චර අපිට සලකන අම්මයි තාත්තයි දෙන්නට වඳින්න ලැජ්ජයි. කුංචි කාලේ විතරයි වඳින්නේ. ලොකු වෙනකොට වඳින්නේ නැහැ. පින්වත්නි ලොකු වෙනකොට තමයි පෙරලි පෙරලි වඳින්න ඕනේ. එතකොට තමයි තේරුම් ගන්නේ කවුද අම්මයි තාත්තයි කියලා. ඉතින් ඒ අම්මයි තාත්තයි දෙන්නට නෙමෙයි වඳින්නේ. නොපෙනෙන දෙයියෙකුට වඳිනවා. අපිට මෙහෙම ශාන්තිය සැලසුවා මෙහෙම ශාන්තිය සැලසුවා කියලා. බලන්න පැහැදිලිව පේනවනේ ශාන්තිය සැලසුවේ කවුද කියලා. ඒ හින්දා හැමදාම උදේට ගිහිල්ලා අම්මගේ තාත්තගේ කකුල් දෙක ළඟට වැඳ වැටලා කියන අම්මේ තාත්තේ කියන්න ඕනේ නැහැ හිතන්න. අම්මේ තාත්තේ මම දන්නවා අද දවසේ අම්මයි තාත්තයි දෙන්න මා වෙනුවෙන් මාව හදන්න වඩන්න මට උගන්වන්න මාව යහපත් මිනිසෙක් කරන්න දරන උත්සාහය මට හොඳට තේරෙනවා. අම්මේ තාත්තේ ඔබ දේ දෙන ඒ දරන උත්සාහයට පින් සිදු වේවා කියන සිතුවිල්ලෙන් අම්මට තාත්තට නමස්කාර කරන්න උදේට හවසට නිින්ද ගියාන ඉස්සෙල්ලා අම්මා තාත්තා දෙන්නට නමස්කාර කරන්න. අම්මේ තාත්තේ ඔය ඇත්තන් අප වෙනුවෙන් කරපු මේ ව්‍යායාමයට මේ විඳ දුකට ඔය ඇත්තන්ට පින් සිදු වේවා කියලා නමස්කාර කරන්න. ඒකෙන් පින්වත්නි ලොකු ශාන්තියක් සිදෙනවා. අම්මට තාත්තටයි කියනවා ඒ වෙලාවට දරුවගේ ඔළුවට අත තියන්න අත තියලා ආශිර්වාද කරන්න. මොකද අර වෙලාවට අම්මයි තාත්තයි දෙන්නගේ දෙපා පාය දෙක ගාවල් වැඳ වැටෙනකොට දරුවා අම්මගේ තාත්තගේ මුළු රුධිර ධාරාවම වෙනස් වෙලා යනවා. ඒ රුධිර ධාරාව ප්‍රබල රුධිර ධාරාවක්. දරු සෙනෙහස කියලා කියන්නේ දරු සෙනෙහස කියන මේ ගුණයෙන් දයාව කරුණාව මෛත්‍රිය අනුකම්පාව කැටි වෙලා ඉන්නේ. ඒ ගුණයෙන් පිරිසුදු වෙච්ච ඒ අම්මගේ තාත්තගේ රුධිර ධාරාව නිසා ඇඟේ තියෙන රශ්මි ධාරාව බලවත් වෙනවා. ඇස් දෙකෙන් පිටවෙන කිරණ ශක්තිය බලවත් වෙනවා. වචන තරංග බලවත් වෙනවා. අර ඔක්කොම දෙපතුල ඉන්න දරුවට ආරක්ෂාවක්. ওই රශ්මි ධාරාව පිට කරන්න බොහොම ලේසි මේ ඇඟිලි තුඩු වලින්. මේ ඇඟිලි තුඩු ටික හොඳට දරුවගේ ඔළුවට තියලා හදපත්ලෙන් ආශිර්වාද කරන දුවේ පුතේ ඔබට සැනසෙල්ල වේවා, ඔබට යහපතක් වේවා කියලා. ඒ කාන්තේම මේක ස්පර්ශය. මොකද අම්මයි තාත්තයි දරුවයි අතර පුදුම සම්බන්ධයක් තියෙනවා. ඕනෝන්ගේ ස්පර්ශය පුදුම ශාන්තිකර ස්පර්ශයක්. අර කරුණාවෙන් යුක්ත හදවතකින් යුක්තව අර තරංග මාලාවත් එක්කලා රශ්මි ධාරාවත් එක්කලා කෙලින්ම දරුවගේ ඔළුවටම අර රශ්මි ධාරාව සම්බන්ධ කිරීමෙන් දරුවට පුදුම ශාන්තියක් එකකින් ඇති වෙනවා. පින්වත්නි, මේ ටික ජීවිතයට ක්‍රියාත්මක කරන බලන්නට මේ ලෝකෙම තමන්ට වාසනාවන්තව සැනසිල්ලේ හොඳ දරුවන් ටිකක් බිහි කළා, සමාජයට යහපත සිද්ධ කරන දරුවන් ටිකක් බිහි කළා, යහපත් දරුව හැදුවා, අපිත් යහපත් බවට පත් වුණා, ගුණකාමී ධර්මකාමී දෙමෝපියන් වුණා කියලා අවසානයේදී සැනසිල්ලේ ඇස් දෙක පියාගන්නට පුළුවන් වෙනවා. මේ ධර්ම කාරණා ටික සිහියට නංවන පුළුවන් තරම් අගුණ දුර්වලකම් දුරු කරගෙන ගුණධර්ම වඩා සිටුවා ගන්නට, දැහැමි පැවතුම් ඇති කරගන්න, මිච්ඡාදිත්‍යයෙන් වෙන්ගලා සම්මාදිත්‍ය තහවුරු කරන්න කියලා නැවතත් ඉල්ලා සිටිමින් ඔබ සැමට තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව අවසන් කරනවා. ආකාශත්ථජ භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.